ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි ඩොක්ටර් රවි. ඔබතුමාට අප්‍රමාණ පින්. අපි ඇත්තටම මේ අර තථාගත බුදුන් වහන්සේගේ ධර්මය ඇහෙන මට්ටමට යන්තම් හරි ඇහෙන මට්ටමට මේ කෝණය වෙනස් කිරීම සම්බන්ධයෙන් එතකොට මං මගේ අද අද ප්‍රශ්නයට මෙහෙවලා තියෙන්නේ අර සූත්‍රයක් තියෙනවා මේ අචේල කස්සප සූත්‍රය කියලා. ඒකේ අර මේ බුදුන් වහන්සේගෙන් අහනවා අචේල මේ දුක තමා කරනවාද අනුන් කරනවාද ඒ වගේ ගොඩක් ප්‍රශ්න අහලා ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ අචේල කස්සප කියනවා මට ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ මට මේක කියලා දෙන්න කියලා. එතකොට අන්න ඒ කෑල්ල පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් අර සූ කරෝති සූ පටිසංවේදීති කෝ කස්සප ආදිතෝ සතෝ සයන්කතං දුක්ඛන්ති ඉති වදං සස්සතං ඒතං පරේති අඤ්ඤේ කරෝති අඤ්ඤේ පටිසංවේදීති කියලා අර එහෙම කියන එක පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
එරුවන් සරණයි, මට ඒ සූත්‍රයේ තියෙන විදිහ නම් මතක නැහැ. ඒකේ මූලික අදහස තමයි දුක ගැන කෙනෙකුට හිතාගන්න පුළුවන් සේරම ප්‍රශ්න ටික අචල කස්සප අහනවා. يعني නිකන් කෙනෙක් නෙමෙයි විමුක්තිය හොයන කෙනෙක්ට අහුවෙන හැම පැත්තම අචේල කස්සප අහන. يعني අර ඔබතුමා කිව්වා වගේ දුක තමන් කරපු දෙයක්ද අනුන් කරපු දෙයක්ද එහෙම නැත්නම් ඉබේ පහළ වුණ දෙයක්ද. ඒ වගේ දුක ගැන අහන්න පුළුවන් හැම පැත්තෙම ප්‍රශ්න කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ එකක් ඒ අහන විදි පිළිගන්නේ නැහැ. එහෙම කියන්න බැහැ කියලා වගේ පිළිතුරක් දෙන්නේ. අන්තිමට මොකද හිතන්නේ අචේල කස්සපට? එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක ගැන දන්නේ නැතුව ඇති කියලා. අයි අහන එක ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නේ නැහැ. එතකොට අහනවා ඔබ වහන්සේ කියන්නේ දුක කියලා දෙයක් නැද්ද කියලාත් අහනවා. ඊළඟට තියෙනවා ඊළඟට අහනවා එහෙනම් ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද කියලා. බලන්න මම අර අහන්න පුළුවන් හැම පැත්තෙම අහුවාම ඒකට උත්තර දෙන්න වෙනකොට ඊළඟට අහන්න තියෙන්නේ එහෙනම් දුක ගැන දන්නේ නැතුව ඇති මේ උත්තර දෙන්න ඇත්ත. එතකොට මොකද්ද කියන්නේ? මෑ මන් දුක පිළිබඳව හොඳටම දන්න කියන දුක පිළිබඳව දන්න. ඔන්න දැන් බලන්න හඳුර දෙන උත්තර නෙමෙයි අචේල කස්සපගේ පැත්තෙන් මොකද වෙන්නේ. අපි මොකක් කරගෙන අහනවනේ අපි දන්න දේවල් වලින් ප්‍රශ්න අහනවා අහනවා නේද? එකකටවත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. ඔක හරි කියලා කියන්නෙත් නැහැ, වැරදි කියලා කියන්නෙත් නැහැ. ඉතින් අපිට උත්තරයක් ලැබෙන්නේ නැහැ. අන්තිමට අපිට හිතෙන්නේ මොකද්ද? එහෙනම් මෙයා මේක ගැන දන්නේ නැතුව ඇති නේද? ඒක සාධාරණයි.
එහෙම.
ඒ ප්‍රශ්නේ තහනවා එහෙනම් ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැහැ. මම දන්නවා. දැන් එතෙන්දී අර අන්න බලන්න ඒ සත්‍ය හොයන කෙනෙක්ගේ මතුවෙන්න ඕන මොකද්ද? අපි අහපු එක විදිහකටවත් ඒක හරි කියලා හරි වැරදි කියලා හරි උත්තරයක් ලැබුණේ නැහැ. එතකොට වෙන්න පුළුවන් ಜಾති දෙකයිනේ මෙයා එන එක ගැන දන්නේ. හැබැයි දන්නේ නැද්ද එහුවන් දන්නවා කියලා කියන. ඒකට ඇත්තටම අවංකව සත්‍ය හොයන කෙනෙක්ගේ ඊළඟට අහන්න වෙන්නේ මොකද්ද? එහෙනම් මට ඒක කියාද? නේද?
එහෙම.
අපි කටවත් ගැලපෙන්නේ නැහැ නේද? හැබැයි මෙයා ඒක දන්නවා කියලා කියනවා. නැත්නම් අහගන්න වෙනවා. එහෙනම් මොකද්ද අපි නොදන්න දේ නේද? ඔන්න ඕකයි අර ඒ කියන්නේ අවංකකම නැත්තම් සත්‍ය හොයන ගතිය. යාමනේ ප්‍රශ්න ඇහුවේ බුදුහාමුදුරු මොකද කියගෙන නෑනේ. අනේවට කිව්වා විතරනේ. බෑ අනේ එකකටවත් ගැළපෙන්නේ නැහැ. එතකොට මෙයාට හිතෙනවා එහෙනම් මම නොදන්න දෙයක් මෙතන තියෙනවා නේද?
එහෙමයි.
නොයෙ ගතිය එන්න ඕන දහම් කරුණක් අහනකොට. මම දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ තමයි දන්නේ. අනේ එතන ඒ ශ්‍රද්ධාවක් නේ ඒක.
එහෙම.
අපි දන්න දෙයට ගැළපුණා නම් එහෙම අපිට එතනින් එහාට අහන්න බෑනේ. ඒකෙන් තේරුම් ගන්න ඕන අපට ගැළපෙනවා කියන්නේ ලෝකෙට අයිති යමකට ගැළපෙන. දැන් බුදු කෙනෙක් පෙන්නන්නේ ලෝකෝත්තර දහමක්. පෙරවීමක්. අපට යමක් ලැබෙනවා වෙන්න බෑ. මට ඔන්න ඔක වැටහුණා කියලා ලැබෙනවා නම් ඒක ඊතර වීමක් නෙවෙයි. එතකොට මේ ඊතර වෙන අර්ථේ දුක කියන එකෙන් මතු කරනවා. ඒ කියන්නේ දුක කියනකොට ලෝකයාට තියෙන දුකක්, ඒ කියන්නේ අපි දන්න දුකක් තියෙනවනේ. දුක කියවහම අපට අර්ථයක් තියෙනවනේ නේද?
එහෙමයි.
මට ඉද්දෙනවා, මට මාව ලෙඩවිලා, මට මොකක් හරි ලබා ගන්න බෑ වගේ කතාව කියන්නේ අපිට දුක තියෙන. මට ඕන විදිහට මේ අනිත් අය ඉන්නේ නැහැ මේ ලෝකේ, මට ඕන විදිහට තියා ගන්න බෑ. එතකොටනේ දුක එන්නේ නේද?
එහෙමයි.
ඒවට අදාළ ඒ ප්‍රශ්න ටික තමයි සාමාන්‍යයෙන් අහන්නේ. හැබැයි යා ඇත්තටම දුක නැති කරන්න, දුකෙන් මිදෙන්න උත්සාහ කරන කෙනෙක්. වංක මේක හොයන කෙනෙක්. ඔතල් ඉතින් අහන්න වෙන්නේ දුක කියන එක කවුද හැදුවේ? මමද වෙන කෙනෙක්ද නැත්නම් කවුරුවත් නැතුව ඉබේ පහළ වුණාද? ඔය ප්‍රශ්න ටික අනිවාර්යෙන් අහන්න වෙනවනේ. දුකෙන් එතර වෙන්න ඕන නම් දුක සකස් වුණ හැටි හොයාගන්න වෙනවනේ. හැබැයි එකකටවත් බුදුහාමුදුරෝ ඔව් හරි නෑ හරි කියන්නේ නැහැ. එහෙනම් වෙන්න පුළුවන් එක්ක බුදුහාමුදුරුවෝ දුක ගැන දන්නේ නැහැ, නැත්නම් අපි නොදන්න දෙයක් දන්නවා. අන්න ඒ එතනින් තමයි. අපි නොදන්න දෙයක් දන්නවා. එහෙනම් ඒක මට කියා දෙන්න කියලා කියන්න වෙනවනේ ඒ සත්‍ය හොයන කෙනා.
එහෙමයි.
මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කියන දේ. හැබැයි දැන් මොකද්ද හොයන්න දෙයක් තියෙනවා. ඒක අහගන්න ඕන. ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. තන්නේ ඒ සොයන ගතිය මතුවීම තමයි ඕඩම සූත්‍රයක් අහනකොට දහම් කරුණක් එනකොට එන්නවා. ඒ තමන්ගේ අන්න ඒක මතුවෙනවද බලන්න. ඒක වැටහෙනවා කියන එක නෙමෙයි වැදගත්. වැටහුණා නම් වැඩන්නේ. ඒ අපි දන්න දෙයකට ගැලපු මාර්ග කෘත්‍ය කියන එකක්ම මාර්ග කෘත්‍යයක් නේ බුදු කෙනෙක් මත කරන්නේ. මාර්ග කෘත්‍ය වෙන්නේ මෙන්න මේ සොයන විමසන ගතිය. ඒ කෘත්‍යයක් මේ තෙන්න. තෙන්ට ඉන්න තමයි දැන් අපි දුක ගැන ප්‍රශ්න කරනවා නම් ඊට දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ දුක පිරිසිඳ දකින්න, දුක නැති කරන්න. දුක පිරිසිඳ දකින්න මොකද්ද මේ දුක? ඒ හොයන එකනේ අචේත කස්සප කරන්නේ. එතන කොට එයා හොයන විදිහට එයා දන්න ටිකෙන් අහුවෙලා නැහැ. ඒ සාමාන්‍ය ලෝකයා නොදන්න පැත්තකින් දුක පැහැදිලි කරනවා. ඒ කියන්නේ දුකේ ස්වභාවය, යථාභූත ස්වභාවය බුදු කෙනෙක් පැහැදිලි කරනවා. ඒකට ඒක ඔය දුක ගැන සඳහන් වෙන ඕනම තැනක ඒක ගැලපෙනවා. ඒකට අර දුකමයි උපදින්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ කියලා තේරි ගාථාවල තියෙන ඒකට ගැලපෙනවා. ඊළඟට තව කොහෙද තියෙන කච්චානගත සූත්‍රෙත් තියෙනවා නේද? පජ්ජමානාද එකදේ පදින්නේ දුක. නැති වෙන්නේ දුක කියන පැත්ත. ඊළඟට අපි හොඳටම අහලා තියෙන කාර්ය සත්‍ය පෙන්නන මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රේ නැත්නම් සත්‍ය විභංග සූත්‍රේ ඒවයි දුක කියන ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධි මරණ නේද? ඊහි විප්‍රයෝග අපි සම්ප්‍රයෝග යම් පිටචන ලැබති සම්පදුක්ඛ ඕවටත් ගැලපෙන්නවා. ඒත් ඒ හැම එකෙම පෙන්නන්නේ අපු කරන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක තේරුම් ගන්න. අපිට නම් ජාතිපි දුක්ඛ කිව්වහම අපි ඉදීම දුකයි කියලා අරගෙන අපි අත්දකපු එකක්ද නැත්නම් වෙන පැත්තකින් හොයලා ආයේ වගේ වෙන්න ඇති කියලාද ඉදීම දුකයි කියන එක ගන්න. ඇත්තටම අපි උපදුන දැන් සම්මතෙන්ම ගමුකෝ. අපි උපදින දුක අපි දැකලාද අපි දුකයි කියන්නේ? නැත්නම් වෙන කෙනෙක් උපදින හැටි දැකලා දුක ගැන මේ වගේ වෙන්න ඇති මං උපදින කොට කියලාද ගන්න?
ආපු එකක් නේ දන්නේ.
ඒක නියම අත්දැකීම වෙන්න බෑනේ.
ඒක බුදුරෙකෙන්ම දැනගන්න ඕම නැ එකක් නෙවෙයි මේක සාමාන්‍ය දැනීමක්.
එතනම පේනව නේද ඒක කෙනෙක්ගේ මතයක් කියලා.
එහෙම.
ඒ මතේ අඩු වැඩි වෙන්න පුළුවන් නේද?
එහෙම.
කෙනෙක් ඕක දුකයි කියයි කෙනෙක් පයි කියයි අනිත් එක බලන්නේ මේ ජාතිය දැන් අපි මනුස්ස ජීවිතේට දාලා විතරනේ අපි හිතන්නේ.
එහෙම.
ඕපපාතිකව පහළ වුණා. එහෙම ඒවත් පහළ වෙනවා නේ.
එහෙම.
දැන් දෙවි කෙනෙක් වෙලා පහළ වෙනවා. ප්‍රඥෙක් වෙලා පහළ වෙනවා. දැන් මොකද්ද ජාතිය දුකයි කියන්නේ? ඉපදීම දුකයි කියන්නේ. අද එතන තියෙන දුක.
අපේ දැනුමට ගලපන්න බෑ ඒකට.
නෑ අපි දැනුමට ගලපනවා දැන්. ඒ එතකොට කෝ දුක්ඛාරය සත්‍ය දැන් එතෙන්දි දුක කියන්නේ මොකක්ද? අපිටම විස්තර කරගන්න බැරි වෙනවා නේද?
එහෙමයි.
ඉදීම දුකයි නං. දැන් බ්‍රහ්ම ලෝකේ ඉබේ පහළ වෙනවා නං. දිව්‍ය ලෝකේ ඉබේ පහළ වෙනවා නං. ඕපපාතකව කියලා කියන්නේ. කියන්න බලන්න ඉදීම දුකයි කියන්නේ ඇයි? ජාති දුක්ඛ කියන්නේ ඇයි? ඒක දිව්‍ය ලෝකේට බ්‍රහ්ම ලෝකේට අදාළ නැද්ද? එතකොට මේ දුක්ඛාරස ප්‍රශ්නයක් එනවා.
එහෙමයි.
දැන් පහළ විතරද ඉදීම දුකයි කියන එක
තියෙන්නේ?
බුදු කෙනෙක් වෙන්නන දහම එහෙම වෙන්න පුළුවන්. ඊළඟට අර පැහැදිලිව කියන්නේ උපදින්නේ දුක කියලා කියනවනේ නේ.
එහෙමයි.
ඒකට ගැලපෙන්නේ නැහැ.
එහෙමයි.
මරණයත් තවටනම් ඒ තැන් වලට දාලා බලන්න පුළුවන්.
දිවිලෝකේ
හරි. යුතවීම.
අර බුදුන් වහන්සේ පෙන්නලා දෙනවානේ මේ අර ස්කන්ධානම් එක පාතු බව ආයතනනම් ප්‍රතිලාභෝ කියලා දුක කියලා. අර ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදුනත් අර ඒව තියෙනවා මේ ස්කන්ධ ආයතන.
දැන් අපි මේ දුක කියලා හිතන්නේ මොකද්ද? ස්කන්ධ පරිහරණය ආයතන පරිහරණය නේද?
එහෙමයි එහෙමයි.
ඒ ඉපදීමද ඉපදුනාට පස්සේ ඒව පරිහරණය.
ඒව ඉපදීම. ඒ කියන්නේ ස්කන්ධ ආයතන ඉපදීම දුකක් කියන එක.
ඇයි ඉපදීම දුකයි කියන්නේ?
දැන් ආයතන තිබුණාම ආයතන තිබුණොත්නේ අපිට මේ ලෝකය සමුදේ වෙන්නේ. ස්කන්ධ තුන
ආයතන තිබුණත් ස්කන්ධ තිබුණත් තමයි ඉතුරු ටික නේද?
එහෙමයි.
එතකොට ඔය කියන්නේ ආයතන. එතකොට හොඳට හිතන්න. ඔය කියන්නේ ආයතන තිබුණත් ඇති වෙන දුකද ආයතන ඉපදීම කියන දුකද?
ආයතන තිබුණොත් දුක.
ඒ ඉපදුනාට පස්සේ එන දුකක් නේ.
නේ ඒක ඉපදීම කියන එකම ඒකයි කියලා තමයි බුදුන් වහන්සේ මං දරාගෙන ඉන්නේ හැටියට. ඒවයි ඒ ආයතනයි ස්කන්ධයි ඉපදෙන එකම තමයි දුක කියන එක කියලා.
ඔව්. ඔව්. බුදුන් වහන්සේ කියන්නේ ඉපදෙන එකම දුකයි. අපි කියන්නේ ඉපදුනාට පස්සේ පරිහරණය දුකයි කියලා.
එහෙමයි.
තේරුණා.
එහෙමයි.
අපි දන්න එකයි බුදුහාමුදුරුවෝ කියන එකයි ගැලපෙන්නේ නැහැ.
එහෙමයි.
දුකයි කියන්නේ දැන් ආයතන තියෙනකොට ඉතින් ඒකට අරමුණු ගන්න එක දුකයි කියලානේ.
එහෙමයි.
ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයිනේ කියන්නේ. ආයතන ලැබීමම දුකයි. නේද? ආයතන නම් පටිලාභ. ආයතන පරිහරණය දුකයි කියලා නෙමෙයිනේ කියන්නේ.
එහෙමයි එහෙමයි එහෙමයි.
ඒක අපේ.
නේද? අපේ. එහෙමයි.
ආන්නේ දැන් හොයන කෙනාට නිකන් ඉන්න බෑ. දැන් ඕක දැක්කො. එහෙනම් මොකද්ද මේ ඉපදීම දුකයි කියලා හොයන්න. ඉපදුනාට පස්සේ දැන් අපි ඉපදීම දුකයි කියන්නේ වයසට යන හින්දා ලෙඩ වෙන හින්දා නේද?
එහෙමයි.
ඉතින් ඒක වෙනම දුකයි කියලා වෙනම කියනවා.
එහෙමයි.
ජරා පිටකා ව්‍යාධි දුක්ඛ කියලා වෙනම කියනවා. දැන් මේ ඉපදීම දුකයි කියන එකට ඒක දාලා හරියන්නේ
නෑ.
නේද?
එහෙමයි.
ඉපදීම කොහමද දුක වුනේ? නැත්නම් හට ගැනීම කොහමද දුක වුනේ? නැතිවීමම
දැන් ડોක්ටර් අවි දැන් ඕක දැන් අර මත්නම් ජන මා ප්‍රොජෙක්ට් ජනයට තේරුම් ගන්න පුළුවන් විදියට දෙවිතියකට කිව්වද? ඒ කියන්නේ දැන් අර
විදිහක කතාවක් නැහැ කියන්නේ එකමනේ.
එහෙමයි.
ඉතින් ඒ අහන කෙනාගේ මානසිකත්වය අනුව එක්කෝ එයාගේ අදහසකට ගලප ගන්නවා නැත්නම් තමන්ගේ අදහස් අපේරලා මේ ඇහෙන එකට අනුගත වෙලා විමසන.
එහෙමයි.
කරුණද ඉතින් එක්කෝ අපි දන්න එකට ගලප ගන්න. ආයිත දීම දුකයි කියවි ඉතින් ඉපදුනාට පස්සේ මේ ලොකු කරදර ගොඩන්නේ. ඒ අපේ අදහස. ඉපදුනාට පස්සේ කතාවක්ද බුදුහාමුදුරුවෝ වෙන ඉපදීම දුකයි කියලා.
ඉපදීම දුකයි කියලා.
ඒකනේ. දැන් ඉපදුනාට පස්සේ අපිට සැපත් හම්බ වෙනවා. නේද?
එහෙමයි.
කැමති දේවලුත් හම්බ වෙනවානේ. එතකොට දුක කොහෙද? අර භාගයකට විතරනේ අපි දාන්නේ. නේද? අකමැති ඒවට විතරයි අපි දුක දාන්නේ. කැමති ඒවා ඒව නැති වුණොත් ආයේ තව ටිකක් අනාගතයට දානවා. ඊයේදී දුක නැහැ. මොකද අර ඉස්සරහට නැති වෙයි. ආයේ ඉස්සරහට දානවා. ඒ කියන්නේ ලැබිලා නැති දුකක් ගැනනේ කතා කරන්නේ අනාගතයක් ගැනනේ.
එහෙමයි.
ඉතින් අනාගතේ ගැන අනාගතේ ඇවිල්ලා නැහැ. අනාගතේ ඉවසන්න එපා කියලානේ බුදුහාමුදුරුවෝ කිව්වේ. අපටි කංකං අනාගතේ නේද? අනාගතේ ගැන කංකා මේ කොහොම වෙයිද කියලා ඒව නම වැඩන්නේ. අනාගතය කියන්නේ ඇවිල්ලා නැති බවනේ නේද? ඒකට මේ පච්චුප්පන්න ධර්මතාවයෙන් විමසන්න කියන්නේ. එතනත් තේරෙනවාද ඉපදීම කිව්වනම් උපදිනවා කියන සිද්ධිය. ඉපදුනාට පස්සේ මෙහෙම වෙයි කියලා අර අනාගතයක් නෙමෙයි.
එහෙම.
බලන්න දැන් එතන ඒ ඔපෑ නැකත දැන් අන්න අපිට එන්න ඕන එහෙනම් මොකද්ද මේ කියන්නේ දැන් සත්‍ය හොයන කෙනාට නිකන් ඉන්න බෑ. ඉතින් ඒකට ගලපගෙන සද්ද නැතුව ඉන්නේ නෑ සත්‍ය හොයන කෙනෙක් නම්. අනේ ඒකයි මේ සත්‍ය හොයන කෙනාටයි ධම ඇහෙන්නේ එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ආවක හරි කියලා නිකන් ඉන්න නෙවෙයි. එතක දැන් බලන්න දැන් ඇයිල කස්සප ඇහුවේ දුක ගැන ප්‍රශ්නේනේ.
එහෙමයි.
බලන්න දැන් ඒකම දැන් අපි දුක කියලා පැහැදිලි කරපු තැන් වලින් ඔකේ තව ටිකක් ගැඹුරට යනකොට දැන් කෙනෙක් පැහැදිලි කරන්නේ මට තියෙන දුක ගැන නැත්නම් අනුන්ට තියෙන දුක ගැන. දැන් පුද්ගලයෙකුට තියෙන දුක සාපේක්ෂයිනේ. දැන් සමහර විට ඔබතුමාට සම්මු සාමාන්‍ය සිද්ධියක් හොඳ කාර් එකක් තිබුණා මීට වඩා හොඳ කාර් එකක් තිබුණා හොඳයි කියලා හිතෙනවා.
එහෙමයි.
ඔබට දැනට තියෙන කාර් එක මදි. එහෙම නැත්නම් දැනට තියෙන කාර් එකෙන් සතුටු වෙන්නත් පුළුවන්. දැන් කාර් එකක් නැති අපි හිතමු ත්‍රී වීල් එකක් තියෙන කෙනෙක් කොහොමද හිතන්නේ? ත්‍රී වීල් එකද සැප කාර් එකක් ගත්තොත් හොඳයි කියලා නේ.
එහෙමයි.
නැත්නම් දැන් ත්‍රීවිල් එකකුත් නැහැ බයිසිකලයක් තියෙන කෙනෙක් මෝටර්
එහෙමයි.
බයිසිකලයක්. එයා වැස්සේ තෙමි තෙමි යනවා. එයාට හිතෙනවා අඩු ගානේ ත්‍රීවිල් එකක්වත් තිබුණා නම් හොඳයි. ඒක තෙමෙන්නේ නැතුව යන්න. ඒ
එහෙමයි.
ඊටත් වඩා අඩුවෙන් තිබුණොත් දැන් පුෂ් බයිසිකලයක් වගේ තිබුණා. ඈ පාගගෙනම යනවා. ඊට වඩා හොඳයි මෝටර් බයිසිකල. ඔකත් නැති කෙනා සමහර විට පයින් යනවා නේද? අනේ බයිසිකලයක් තිබුණා නම් මේ ටික යන්න තිබුණානේ. දැන් ඔය තියෙන්නේ මට තියෙන දුක කියන්නේ පේනවද සාපේක්ෂ දුක කියලා. කාර් එක තියෙන කෙනාට බයිසිකලයක් හම්බ වෙනවා කියන එක ආයේ සැපක් වෙන්නේ නැහැ නේ. ඒක දුකක් නේ.
එහෙමයි.
හැබැයි පයින් යන කෙනාට බයිසිකලේ සැප. ඒක පුද්ගල අනුබද්ධ සාපේක්ෂයි. එක වෙලාවකට සැපයි එක වෙලාවකට දුක්. හරි.
එහෙමයි.
මේ ආර්ය සත්‍ය කියන එක එහෙම වෙන්න බෑනේ.
එහෙමයි.
එතකොට පේනවාද ඒක අර පුද්ගලානුබද්ධ පුද්ගලික ප්‍රාණෝ කියන එයා කැමතිද නැද්ද කියන එකෙන් මනින දුකක් වෙන්න බෑ.
එහෙමයි.
හරි. හැමෝටම පොදු වෙන්න. හැමෝටම කියවහම මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට අපායේ නිරිසත්තුන්ට තිරිසන් සත්තුන්ට ඔක්කොටම පොදු ධර්මතාවයන්නේ 31 තලයටම පොදු ධර්මතාවයන්නේ දුක්ඛාරය සත්‍ය කියන්නේ. ඒකට ඒක දැන් අපිට දිව්‍ය ලෝකේ සැපයි දෙවියන්ට මනුස්ස ලෝකේ දුකයි කියලා එක පැත්තකින් නේ. නැත්නම් අපාය දැන් අපාය ගත්තොත් දුකයි දිව්‍ය ලෝකේ ගත්තොත් සැපයි කියලා අපිට සාපේක්ෂව. හැබැයි දෙවියන්ට සාපේක්ෂව මේ දෙකම දුකයි නේ.
එහෙමයි.
වඩා බ්‍රහ්ම ලෝකේ එයාට සැපයි. අහම අහම නේ. ඒ දුකක් වෙන්න බෑනේ ඔකෝ හිතන තමන්ගේ අදහසට ගලපන එකනේ. ඒකට මේ කාර්ය සත්‍ය කියන්නේ එහෙම අපේ තරණ මතයකට ලෝකෙට අයිතිකකට ගලපලා සාපේක්ෂව බලන එකක් වෙන්න බෑ. නම් මොකද්ද මේ? උපදින්නේ දුක නැති වෙන්නේ දුක කියනකොට අද්දනේ ඇහිලක් තියෙන අකන්දානම් පාතු බව ආයතනනම් ඉලාබු ආයතන ලැබෙන එක ස්කන්ධයන්ගේ පහළ වීම. මේ ඒව පහළ වීම ම දුකයි කියන එක. හරි. සකස් වීමම දුකයි කියන එක. සකස් වුණාට පස්සේ එන දුකක් වෙන්න බෑ මේ කියන්නේ.
අනිවාර්යයෙන්ම
පැහැදිලි. සකස් වුණාට පස්සේ කියන්නේ අපි කැමතිද නැද්ද කියන තැනින් එතුකමන්නේ.
එහෙමයි.
දැන් බලන්න. ඒ සකස් වෙන බවම දුකයි කියලා ඒක මේ ආයතන වලට අහු වෙන එකක් වෙන්නත් බෑ. අපිට හිතලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. ආයතන හයම අපි රවට්ටනවනේ. ඒ දැක්මත් ඉක්මවා යන්න. දැන් බලන්න අපි අර උපමා ටිකක් කතා කළානේ පහුගිය සාකච්ඡාව. අර අපට ඔන්න ඈත මිරිඟුව පේනවා වතුර තියනවා වගේ
පේනවා. එහෙමයි.
තව කෙනෙක් ඒ පැත්තේ ඉඳන් එනවා. ඒ පැත්තේ ඉඳන් එන කෙනාගේ මානසිකත්වයෙන් බලන්න දැන් අපට වතුර පහළ වෙලානේ.
එහෙමයි.
වතුර පහල වුණා කියන්නේ ස්කන්ධයන් පහල වෙලා නේද?
ස්කන්ධයන් පහල වෙලා එහෙමයි.
ආයතන ලැබිලා නේද?
ලැබිලා එහෙමයි.
ආයතන නිසයි වතුර කියලා දැන.
එහෙමයි.
වතුර කියලා ලැබෙන්නේ ස්කන්ධ. ඒ පැත්තෙන් බැලුවා.
හ්ම්? එහෙමයි.
ඔව්. දැන් අර අර පැත්තේ ඒ කාන්තාරේ පැත්තෙන් එන කෙනාට බලන්න වතුර කියලා අදහසක් පහළ වෙලාද?
ඔව් එයාට අදාළ නැහැ ඒක.
දැන් එයාට ඉපදිලා නැහැ නේද?
නැහැ.
දැන් එයා මේ පැත්තට ආවම අපි වතුර ගැන කතා කරනවා. එතකන් එයාට වතුර ගැන සඳහනක්වත් තිබුණාද?
නැහැ.
නැහැ. බලන්න මේ උපම වතුර කියලා ඉපදීමම නේද ඡන්දයන්ගේ 15 වෙනි.
එහෙමයි.
ආයතන ලැබීම. දැන් අරයට ඒව ඒ ඒ ඒ උපමං එතන වතුර කියන කතා. දැන් අපිට ඒ වතුර බොර වතුරද හොඳ වතුරද බොන්න පුළුවන් වතුරද කියලා අපිට අදහස් තියෙනවා. ඒ වතුර හොඳ නපුළුවන් පිරිසිදු වතුර නම් අපිට සැට.
එහෙම.
ඔය බොර වතුර, ලුණු වතුර එහෙම වුණත් එහෙම දුකයි.
එහෙම.
ඒකට ඒ ඒ එතෙන්ට එනකොට ඒක අනාගතේ එකක්.
එහෙම. ඒ
කියන්නේ ඒක ගැන හිතන්න ගිහිල්ලා හදාගන්න දුකක්. දැන් වතුර කියලා පහළ වීමම දැන් ඒ පැත්තේ ඉඳන් එන කෙනාට පේනව නේද මේ ගොල්ලෝ මොකක්ද වතුරක් හදාගෙන කතා කරන්නේ.
එහෙමයි.
නේද? එහෙම දෙයක්
ඔව්.
මේ පිහිටලවත් නැහැ. මොනවද මේ කතා කරන්නේ? දැන් එතන පේනවාද ඒ සකස් වීමමයි දුක කියන්නේ. වතුර කියලා අදහසක් එන එකම මේක සකස් වීම. ඒක ගැන කතා කරන්න පුළුවන්.
ඔව් කතා කරන්න බෑ.
අනේ කතා කරන්න පුළුවන්. ඒක මෝඩකම නිසා උපද්දපු එකක්.
මෝඩකම අන්දරමයි.
අදින් නොදන්න කම නිසා විද්‍යාව නිසායි වතුර කතාව. අවිද්‍යාව නැත්තම් වතුර කතාව යෙදෙන්න විදිහක් නැහැ. ඒක අර පැත්තෙන් ආවා වගේ. ඔන්නයි මානසිකත්ව දෙක තේරුම් ගන්න. එතකොට වතුරේ ඉඳන් වතුරේ නැති බවට යන එක කරන්න බෑ.
එහෙමයි.
හරි. ඔය වතුර බොරුයි කියලා හිතාගෙන වතුර නැති කරන්න හදන්නත් පුළුවන් ඒකට. ඔය වතුර ලැබීමමයි දුක කියලා ඇහිලා නැහැ ඉතින් වතුර නැති කරන්න හදනවා වතුර ලැබෙන බව නැති කරන්න.
එහෙමයි.
ඒක නැති කරන්න පුළුවන් දෙයක්.
බෑනේ.
පැදිලාම නැත්තම් කොහොමද ඒක නැති කරන්නේ නේද?
එහෙමයි එහෙමයි.
ඒකට නොයේ ඔය දර්ශනේ වෙනස් වෙන්නයි
කියන්නේ.
මේ වතුර එක්ක හිතපු ගතියම මෝඩකමට කියලා තේරෙන්න ඕනේ.
එහෙම ඉපදිලාම නැත්තම් නැති කරන්න කතාවක් එන්නේ නෑනේ. එහෙමයි.
අන්න කතාවක් එන්නේත් නෑ. දැන් ඒ ඉපදීමම සකස් වීමම දුකයි නේද?
එහෙමයි.
දැන්
එසත්
දැන්
එහෙමයි.
අපි හිතමු කාන්තාරේ ඉඳන් ආපු කෙනාට ওই දුක තිබුණාද?
නෑ. එයාට එහෙම එයා එහෙම ප්‍රශ්නයක් එයාට එහෙම එකක් සකස් වුණේම ලාමද?
ඔව්. එයාට ඒක සකස් වුණේම නෑ නේද?
නෑ සකස් වෙලාම.
අදාළම නෑ නේද?
අදාළ නෑ.
දැන් එයාට නේද මේක සකස් වීමම දුකයි කියන නුවණ ඒක ඒක
ප්‍රඥාවක්. එහෙමයි.
වතුර ගැන ආයතන භාවිතා කිරීමක් නෙවෙයි.
එහෙමයි.
ඒ පිහිටලම තියෙනවා මේගොල්ලෝ වතුරක් උපදින එකම මෝඩකමක් නේද?
එහෙමයි පැහැදිලි.
ඒකට මේගොල්ලෝ වතුර හටගත්තා කිව්වත් වතුර නැති වුණා කිව්වත් වතුර ගැන කතා කරන ස්වභාවයම දුකයි නේද?
එහෙමයි.
පේනවාද? හට ගැනීමත් දුක, නැතිවීමත් දුක. දුකමයි උපදින්නේ, දුකමයි නැති. ඔය නැති කරන්න හදන අය දුක නැති වෙන්නේ කිව්වට දුක්ඛ නිරෝධය නෙවෙයි යා.
එහෙමයි.
ඒකත් දුකමයි. නැතිවීම කියන එකත් දුකයි. පස්ස නැතිවීම කියන්නේ නැතිවීම කියන එකත් දුකයි. ඇතිවීම කියන එකත් දුකයි. කියන්නේ මොකක්ද? ඇත නැත ඇසුරු වීමනේ.
එහෙමයි.
ඇත නැත ඇසුරු වීම කියන්නේ ලෝකය. ලෝකය කියන්නේ දුකයි. දැන් ඕක නුවණක් මිසක් දැන් ආයතන වලින් අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි.
එහෙමයි.
ඒ නුවණ දැන් අර අර කාන්තාර පිටේ ඉඳන් හිටිය කෙනාට ඒ නුවණ යෙදිලානේ.
එහෙමයි.
ආයි ආයි හිත හිතා කියන්න දෙයක් නෙවෙයි නේද? දැන් යාට යා දැන් ඔය වතුර මේ අපිට තියාගන්න බෑ, පරිස්සම් කරගන්න බෑ, අපිරිසිදු වෙනවා. ඒ හින්දා දුකද්ද ඔය කියන්නේ?
නෑ නෑ නෑ.
ආ නාන එක තේරුම් ගන්න. ආයතන පරිහරණයෙන් අනාගතයේ එන දුකක් ගැන නෙවෙයි මේ කියන්නේ.
එහෙමයි.
ස්කන්ධ පරිහරණයෙන් එන දුකක් ගැන නෙවෙයි මේ
කියන්නේ. එහෙමයි.
ලැබීම ඒ බව පිළිගැනීමම දුක නේද?
පිළිගැනීමම දුක. එහෙමයි.
ආ අන්න එතන පේනවනේ ඉපදීමම දුකයි කියලා.
එහෙමයි. ඉපදීමම දුකයි.
එහෙම. ලැබීමම දුකයි, සකස් වීමම දුකයි. ඒක ඥානයක් නේද?
එහෙමයි.
එතකොට යම යන එකකට ඔබ යෙදුවොත් යම වීමම දුකයි.
දුකයි.
ඒ බවම දුකයි. බව බව. ඒ බව පිළිගැනීමම තමයි බව සංහා කියලා ඔය යොදන්.
එහෙමයි.
බව පිළිගන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ මේක දුකයිද, ඕක නැති කරන්න ඕනද, ඕක හොඳයිද කතා ටික එන්නේ. ඒ වතුර බවම නේද?
එහෙමයි.
බවම මේ ඕඩකමට සකස් වීම.
එහෙමයි.
වතුරේ ගල්ලා බව. අනේ එතනින් විමසන්න බලන්න තව ටික. අකේල කස්සපට බුදුහාමුදුරෝ දීපු උත්තරේ ඔන්න ඔය ඕනේ වෙනස් වීමත් එක්ක තමයි බලන්නේ.
එහෙමයි පැහැදිලි.
ඕනේ කොච්චර ගැලපුවත් මේ එක ගලප ගන්න බෑනේ, ඇහෙන්නේ නෑනේ. අපි දන්න මත ටික ඔක්කොම පැත්තකින් තියන්න ඕන. දැන් අකේල කස්සප දැන් දන්න හැම පැත්තෙන්ම ඇහුවනේ. ඒකක්වත් හරි කියලා කිව්වේ නෑනේ. එහෙනම් ඒ ටික පැත්තකින් තියලා දැන් බුදුහාමුදුරෝ කියන්නේ මොකද්ද කියන එක ඒකට අනුගත වෙන්න වෙනවා. අපේ මත අයින් කරලා.
එහෙමයි.
ඔන්න ඔය අයින් කරලා ඒකට අයින් කළොත් විතරයි ඒකට අනුගත වෙන්න
පුළුවන්. එහෙමයි.
අපේ නොවෙන්නේත් ඒක. කොහොම හරි අපි දන්න එකට අර ඇහෙන එක ආයෙ ගලපන්න හද. බුදුදහම. ඒකට ඔන්න ඔය ගැළපීම අයින් වීමට කියනවා ඇහෙන දෙයට අනුගත වීම
කියලා. එහෙමයි.
අපි ඒක බොහොම සියුම් අපි හිතට බලන්න ඕන අපේ අදහසක් දැම්මද කියලා. අපි දන්න එකට ගලපන්නද හද. ඒක උනා නම් අනුගත වීම නෙවෙයි. දැන් මම තේරුම් ගන්න හදන එකනේ. එතකොට මට මොකක් හරි ලැබෙයි. ඒ ලැබෙන තාක්කල් සක්කාය දිට්ඨිය එහෙමම. දහම කියලා දෙයක් මම ලබා ගන්න හදනවා.
එහෙමයි.
කොහොමද සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නේද?
එහෙමයි.
හොඳයි. එතනින් ටිකක් වෙනස්.
බා පැහැදිලි අප්‍රමාණ පින් ડોක්ටර් අවි අප්‍රමාණ පින්.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
ප්‍රශ්න තියෙනවනේ අහන්න. අදත් මම කලින් අවසන් කරන අටට විතර. ඉඳා ඉක්මනට අහන්න කාට හරි අහන්න දෙයක් තියෙනවා.
ඩොක්ටර් සමාවෙන් ඩොක්ටර් දැන් ඔතන ඩොක්ටර් දැන් ඔය ඒ ඩොක්ටර් කරපු විස්තරෙන් ඩොක්ටර් නිකන් හැංගෙන්නේ ඩොක්ටර් දැන් අර ඉපදීම නිකන් සකස් වෙන්නේ නැහැ නේ ඩොක්ටර්. ඉපදීම සකස් වෙන්නත් මොනවාරි හේතුවක් තියෙනවා. ඒතර ඉපදීම සකස් දැන් මම කියන්නේ ඉපදීම සකස් වෙන්න ඩොක්ටර් මොකද්ද හේතුව? එතන අපිට හිතෙන මොඩකම කියලා. තමයි හිතෙන්නේ ඒක. හරි දන්නේ නැහැ. දැන් ඔතන ඩොක්ටර් යා. බුදුන් වහන්සේ අදහස් කරේ මොකද්ද දන්නේ නැහැ නේ ඩොක්ටර්. ඒ කියන්නේ මේ දැන් අර ඉපදීම සකස් වෙන්නේ නිකන් ඉබේ ඕපපතිකෝනේ ඩොක්ටර්. ඒතකොට ඉපදීම සකස් වෙන්නේ මොඩකම නිසා වගේ තමයි ඩොක්ටර් තේරෙන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඩොක්ටර් අර කාන්තාරේ ඉඳලා කාන්තාරේ පැත්තේ ඉඳලා මේ දැන් එනකොට ළමයි ප්‍රශ්න කරනවානේ. අර වතුර දැක්කද කියලා අහන්නේ කාගෙන්ද? කාන්තාරේ පැත්තේ ඉඳලා අපු කෙනාගේ. ඒතකොට කාන්තාරේ පැත්තේ ඉඳලා එන කෙනා ඒ ළමයින්ට ඩොක්ටර් කොහොමද ඕක දැන් අවබෝධ කරන්නේ? ඒ කියන්නේ වතුරම ගන්නත් වෙනවා නේද? සමහරවිට
ඔබතුමා බලන්න දැන් මොකක්ද අවබෝධ කරගන්න ඕන අතන මොනවා ගැනද?
ඉපදීම දුකයි කිව්වේ ඇයි කියලා
මොනවා ඉපදීමද? ඔය උදාහරණෙදි කාන්තාරේ ඉඳන් එනවා මෙහි ළමයි ඒ දිහා බලනවා. දැන් මොනවද ඉපදුනේ?
වතුර.
හරි. දැන් අපි කතා කරන්නේ වතුර සම්බන්ධව විතරයි.
අපි ගෑන ඩොක්ටර් දැන් ළමයි කතා කරන්නේ වතුර සම්බන්ධ විතරයි. දැන් කාන්තාරේ ඉඳලා එන කෙනාට තාම වතුර ඉපදිලා නැහැ නේ ඩොක්ටර් නේද? දැන්
අපි කාන්තාරේ ඉඳන් එන කෙනා හරි ළමයි හරි ගත්තේ දැන් මොනවා ගැන කතා කරන්නද?
මෙතන මේ මුලාව පෙන්වන ඩොක්ටර්.
ඔව් මොකක්ද මුලාව? ඉපදීමනේ.
ඉපදීම
ඉපදීම කියන එකනේ දැන් අපි කතා කරන්න
හදන්නේ. ඔව්
ඔබතුමා මේ ඉපදීම ඉපදීම නිකන් වෙන්න බෑනේ.
ඔව් ඉපදීම සකස් වීම මම කියන්නේ. ඉපදීම කියන එක සකස් වීමක් නේ ඩොක්ටර්.
ඒක තමයි ඒ සකස් වෙන එක නිකන් වෙන්න බෑ කියලානේ ඔබතුමා කියන්නේ. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ.
ඔව් 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 ඩොක්ටර්. ඔව් අන්නේ හේතුව තමයි.
ඒ හේතුවනේ හොයන්.
ඔව් ඩොක්ටර්. ඒ හේතුව තමයි දැන් හොයන්නේ.
මේ හොයන එක හොඳට මතක තියාගන්න. ඒවට උදව් කරගන්න තමයි අනේ කියන්නේ.
හරි හරි
හරි. දැන් මොකද්ද අපේ ප්‍රධාන එක? මේ ඉදීම නැත්නම් හට ගැනීම කියන එක හොයන එකනේ දැන්.
එහෙමයි දැන්.
ඔව්. දැන් හට ගැනීමට උදාහරණයක් තමයි අපි ගත්තේ. හටගත්තු දෙයක් ගන්න ඕනනේ උදාහරණයක්.
අනිවාර්යයෙන්ම.
ඒ උපමාවෙදි මොකක්ද හටගත්තේ? වතුර.
වතුර ඉපදුනා.
වතුර ඉපදුනා. ඒක වතුර නිසා තමයි දැන් ඉපදීම කියන එක ප්‍රකට කරගන්න තියෙන්නේ. දැන් අපිට වතුර ගැන කතා කරන්න නෙවෙයි ඕන. ළමයි ගැන කතා කරන්නත් නෙවෙයි. අර පැත්තෙන් එන කෙනා ගැන කතා කරන්නත් නෙවෙයි. වතුර කියන සිද්ධි. හරිද?
හරිද? පැහැදිලි.
දැන් ඔය උපමාවේ කාටද වතුර ඉපදිලා තියෙන්නේ? කාන්තාරෙන් එන කෙනාටද මේ පැත්තේ ඉන්න ළමයින්ටද?
ළමයින්ට.
තමයි. කාන්තාරේ පැත්තෙන් එන කෙනාට වතුර කතාවක් තියෙනවද? ඔතෙන්ට එන ළමයි කියන ඒවා ඇහෙන්න කලින් එයාට වතුර කතාවක්
කිසිම කතාවක් ගෙදිලා නැහැ.
ඉපදිලාම නැහැ නේ.
ඔව්. අරයට ඉපදිලාම නැහැ.
එතකොට එයාගේ මානසිකත්වෙට ඇහෙනවා මෙන්න මේගොල්ලෝ අර මං ආපු පැත්තේ වතුරක් ගැන කතා කරා.
ඔව්. අනේ අන්නේෂනේ අර අපි ඉපදෙනවා නේද? කාන්තාරේ ඉඳලා කෙනෙක් දැන් ඔන්න ඉපදුනා ඩෝ.
ඒක තමයි. එයාට ඉපදුනා කියන්නේ මේගොල්ලෝ මෙන්න වතුරක් ගැන කතා කරනවා. මේ මොහොතේ එනකන් මෙයාට වතුරක් ගැන හිතන්නවත් ඕන වුණාද?
නෑ. ඒක මොකද එහෙම යදෙන්නේ නෑ ඒක.
යෙදිලම නැහැ නේද?
ඔව් යෙදිලම නැහැ.
ඔව්. කොට දැන් මෙයාට වතුර ඉපදුනා නෙමෙයි මෙයාට පේනවා අරගොල්ලෝ අටගෙනම නැති දෙයක් ගැන උපද්දවගෙන කතා කරනවා. අතන තියෙන වතුර මොන වගේද කියලා කතා
කරනවා.
හරි. හරියට අපිට අර බල්ලා බුරනකොට අර බල්ලා වතුරේ බල්ලෙක් හදාගෙන
ඔව්
ඒක ගැන හිතනවානේ. ඒක ගැන ක්‍රියා කරනවා නේ. දැන් අනය හදාගත්තු ගමන් අපේ අපි වැඩ කරන විදි තුනක් තියෙනවා. ඒක තමයි හිතෙන්, වචනෙන්, කය. ආයේන වාචාය මනස. කයෙන්, වචනෙන්, මනසෙන් ක්‍රියා කරනවා අර බව පිළිගැනීම තුල. වතුර බව පිළිගැනීම තුල හිතනවා වෙන්න පුළුවන්, කතා කරනවා වෙන්න පුළුවන්, ක්‍රියා කරනවා වෙන්න පුළුවන් නේ.
ඔව්. ඒ කියන්නේ ડોક્ટર බේස් එක ඒ දෘෂ්ටිය මත ද ඉඳගෙන නේද? ඒ දෘෂ්ටිය නිසා.
ඔව්.
බේස් එක දෘෂ්ටිය.
ඒගොල්ලෝ නිකන්වත් දන්නවද ඔක දෘෂ්ටියක් කියලා?
නෑ නෑ. නෑ.
නෑ. කවුද දන්නේ ඒක දෘෂ්ටිය කියලා? අර කාන්තාරේ ඉඳන් ආපු කෙනා.
ඔව්. ඔව් ડોક્ટર. ඔව්.
ඒක නෑ. ඒ මානසිකත්වයට ගිහින් හිතන්න ඕන මේක දෘෂ්ටියක් කියලා දැනගන්න. එයාව හම්බ වුණ නැත්නම් මේගොල්ලන්ට කවදාවත් අවබෝධ කිරීම පැත්තක තියා අදහසක්වත් ගන්න පුළුවන්ද ඔක දෘෂ්ටියක් කියලා?
ඔව්. එතන ડોક્ટર ඔව්.
නිකන් දැන් මෙයාගෙන් හුන් නැත්තම් නිකමටවත් දාගන්නවත් පුළුවන් වෙයිද ඔක දෘෂ්ටියක්
කියලා? ඔව්. බෑ ડોક્ટર, කල්යරමිත්‍යකෙන් ඇහෙන්නම වෙනවා.
ඒක තමයි. මොන විදිහට හිතුවත් ඔක දෘෂ්ටියක් කියන තැනට යන්න විදිහක් කියයි. ඔය ඔය කෙනෙක්ට සමහර එක හිතලා හිතලා කියයි ඔය වතුර කියන එක බොරුවක් කියලා කියනවා.
ඔව්.
ඔතෙන්ට ගියාට වතුර හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. ටිකක් හිතන්න පුළුවන් කෙනෙක් සමහර එක කියන්න පුළුවන්. අරගොල්ල ඔක්කොම වතුර ගැන කතා කරනකොට
ඔව්.
ඔය වතුර කියන එක බොරු. ඔයගොල්ලෝ දැකපු හීනයක් කියලා එහෙමත් කියන්න පුළුවන් ඈ කෙනෙක්. අරගොල්ල කියයි ඉතින් එයා පිස්සෙක් කියලා ඒක වෙනම කතාවක්.
ඔව්.
හරි.
වතුර හම්බුනේ ආයතන වලින් හදලා දුන්න එකක් කියලා කියන්න පුළුවන් ડોක්ටර් නේ. එහෙමත් කියයි.
එහෙමත් කියන්න පුළුවන්. හරි. වා ආයතන මුලාවෙන් වතුර හැදුවා කියලා කියන්න පුළුවන්. හරි.
ඔව් ඔව්. ඒ ඒ ඒ විදිහට සියුම් විදිහට මේ දෘෂ්ටියට ඕන විදිහට යන්න පුළුවන්. අර අර මුල අර මුල බේස් එක රැවටුරනේ සනේට. දැන් ඕන පැත්තෙන් ගන්න පුළුවන් නේ උන්ට.
අන්න ඒක තේරෙනවද දැන්? ඔය වතුර බොරුවක්
කියන
ඔය වතුර බොරුවක් කියන තැනත් වතුර ගැන කතාවක් එයාට ඇවිල්ලා නේද?
ඔව්. ඒක ටිකක් තේරෙනවා දැන් උන්ට.
ඒ කියන්නේ අපි ඉන්න ෆ්‍රේම්වර්ක් එකේ අපි ඉන්න මට්ටමේ ඉඳන්ම නේද අපි වතුර බොරුයි කියන්න හදන්නේ. يعني අර පැත්තට ගිහිල්ලා නෙවෙයි. තේරුණා?
ඔව්.
මේ පැත්තේ ඉඳන් කෙනෙකුට හිතලා හිතලා එන්න පුළුවන් ඔය වතුර කියන්නේ බොරුවක් කියලා. දැන් ඒකත් ප්‍රතිමාවක් නේද?
ඔව්.
අර අර ඥානය නෙවෙයි නේද?
ඔව්.
අන හරි සියුම් තැනක්. අපි මේ ඥානය කියලා අපි හිතලා කියනවනේ මෙන්න මේකයි ඥානය කියලා.
ඔව්. ඒක නෙමෙයි.
ඒක ඥානය වෙන්නේ නැහැ. වෙන්න බෑ.
ඒක ලෝකේ පැත්තෙන් ලෞකික ඥානයක් ඉදිරිය ගන්න පුළුවන් උන්ට. දැන් ඕන වතුර කඩලා කියන්න පුළුවන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් හැදිලා තියෙන උතර වතුර නෙමෙයි තියෙන්නේ. මේ පරමාණු
ඒකයි කියන්නේ. ලෝකෙට අයිති ඥානයක් කියන්නේ ඊතර වෙනත් පැත්ත නෙවෙයිනේ.
ඔව්, ඊතර පැහැදිලි නෝත.
විද්‍යාඥයෝ ඕන දෙයක් ඕක ගැන කියන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් අය නෙවෙයිනේ හොයලා. ඉතලට හොයලානේ කියන්නේ නේ.
ඔව්.
අතන පරමාණු, අතන H2O වගේ ඔක්කොම කියන්නේ නිකන් නෙවෙයි. ඒගොල්ලෝ කියයි ඔය වතුර වගේ පෙනුනට ඔතන තියෙන H2O. වතුර කියලා දෙයක් නැහැ. ඇසස් දෙකක් තියෙනවා.
ඔව්.
ඉතින් ඒගොල්ලත් වතුර කියන එකෙන් මිදෙනවා. ඒ මිදීම මෙන්න මේ හරි දැක්ම වෙන්නේ නැහැ කියන එක පේනවා. අන්න ඔතෙන්ටයි අපිට නුවණ බිහිවෙන්නේ. ඔය හිතන කෝණය විරස් වෙලා කරු මොන විදිහට හිතුවත් අර දහමටම ගැලපෙනවා, වචන ටිකට ගැලපෙනවා. හරි, මේ වතුර කියන්නේ අවිද්‍යාවෙන් කියලා ඒගොල්ලෝ කියන එකත් හරි නේද? හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන තැනක වතුර තියෙනවා කියන්නේ මෝඩගමටනේ කියලා ඒගොල්ලෝ
කියන්නේ. ඔව් ඔව් ડોක්ටර්. හරි,
හැබැයි ඒක නෙමෙයි මේ බුදු කෙනෙක් වෙන්නේ. නෝකයි අර අපේ අදහසට ගැලපීමයි ප්‍රඥාවෙන් දැකීම නැත්නම් ඉතර වීමයි කියන එක දෙක. මේ අපි හිතන කෝණයම වෙනස් වෙන්න ඕනේ. නැත්නම් විදිහම වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔව්. ඒක දෙයකින් පටන් අරන් හොයාගෙන ගිහින් ඒ දෙය නැති කළාට වැඩක්.
ඔව්. ඒකෙන් ડોක්ටර් ඕනම් කියන්න පුළුවන් ඕකයි උපාදාය රූපයක් නේ, චිත්ත රූපයක් නේ, ඕක මේ ඒක බලන්න කියලාත් ඕනම් දැන් කියන්න පුළුවන් නේද?
ඔව්. ඒතනත් එතෙන්ට ගියාට වතුර හම්බ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඔක හිතෙන් හදපු එකක් විතරයි භෞතිකව නැහැ කියලා කියන්න පුළුවන් නේද?
ඔව්.
එහෙම කිව්වට පේනවද තාම අර ඒ දර්ශනෙට ඇවිල්ලා නැහැ කියලා. ඒතර වෙන දර්ශනේ වෙනස් පැත්ත. ඒ කියන්නේ නිරෝධය පැත්තෙන් දකින්න පුළුවන් වෙනවා. නිරෝධේ ඥානය පැත්ත. අපට පේන්නේ කතා කරන එකම මෝඩකම්. වතුර ගැන මොන අදහස කිව්වත් ඕක මෝඩකම කියන එක නේද දර්ශනය වෙන්නේ අර අරෙන් ආපු කෙනා. වතුරේ ඉන්න බල්ලා ගැන බල්ලා මොන තර්ක ගෙනාවත් ඕක මෝඩකම කියන හැරෙන්න වෙන එකක් කියන්න පුළුවන්. නොදන්නකම. හැබැයි එයා කියන්න පුළුවන් ඒ වතුරේ ඉන්න බල්ලා බොරුවක් කියලා. ඥානවන්ත බලි. හැබැයි මේ මට්ටමට ආවත් මතක තියාගන්න ඉතර වෙන දර්ශනෙට ඇවිල්ලා. අය මේ සම්මාදිකියට එනවා කියන එක ලේසි නෑ. අපිට අර දහමේ වචන ටිකට ගැලපුණාට අපේ දැක් ඒක සම්මාදිකිය වෙන්නේ නෑ. තේරෙනවද මේ කියන්නේ?
ඔව් අපිට ඕන නම් කියන්න පුළුවන් ඕක දැන් ඇතන තාන්ත වල ડોක්ටර් වැටෙන්නේ නැහැ නේ කියලා කියන්න පුළුවන් මැදට අර විදියට බලලා
වතුර ගැන කිසිම උපාදානයක් නැහැ කියන තැනටත් එන්න පුළුවන්.
ඔව්
උපාදානෙ නැති වුණත් නිවන් මාර්ගයට වැටෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකයි අනුපාදා පරිතස්සති කියන්නේ. උපාදානයක් නැහැ. හැබැයි නිවන් මාර්ගෙත් නෙමෙයි. එහෙම පිරිසකුත් ඉන්නවා. මේ ලෝකෙට ඇවිත්. උගා කිහෙට වෙන අය. ඒගොල්ලෝ සාමාන්‍යයට වඩා එහාට ගිහිල්ලා උපාදානෙත් අයින් කරා. හැබැයි පරිතස්සනාව කියන එක, ඒ කියන්නේ දුක කියන එකෙන් එතර වෙලා නැහැ. යාති ජරා ව්‍යාධි මරණ වලින් එතර වෙලා නැහැ තව ඉදිරියට. හැබැයි උපාදානෙ නැහැ. අනුපාද. අනුපාදා පරිතස්සනා කියන්නේ. මේ බුදු කෙනෙක් පෙන්වන දර්ශනේ අනුපාදා අපරිතස්ස. පරිතස්සන. පරිතස්සනා වේ දෙන්නේ නැහැ මේ දර්ශනේ. එකයි මේක වෙනස. ඒ කියන්නේ දුක කියදෙන්නම විදිහන්නේ. දාල නැහැ. යහ අදාල නැහැ කියන්නේ දුකක් නැහැ කියන එක නෙවෙයි නะ.
දැන්
ඉරිසින්ද දැකලා. අය රවට්ටන්න බෑ. දැන් අර කාන්තාරේ පැත්තෙන් ආපු කෙනාව මේගොල්ලන්ට මොන විදිහකට කිව්වත් රවට්ටන්න පුළුවන්.
දැන්
බෑනේ.
බෑ. දැන්
අම් විදිහේ තර්ක ගෙනාවත් එයා පොඩ්ඩක්වත් රැවටෙයි. අමාරිට එයා දන්න ඇත්ත කියන එකකුත් නෑ. මොකද මේගොල්ලන් තේරෙන්නේ නැති හින්දා. හරි. ඒ වුණාට එයා වැටෙන්නේ. එතකොට ඔන්න ඔය දැක්මට ඉන්න නම් ඒ පැත්තෙන් එන කෙනෙකුට අනුගත වීම ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපිට ඕන විදිහට එයා කියන එක ගලපලා හරියන්නේ නැහැ. අර වතුරේ ඉන්න මාළුවට ගොඩබිම ගැන කිව්වට එයා හිතන කෝණයෙන් හිතන තාක්කල් ගොඩබිම ගැන අදහසක් ගන්නම බෑ. අන්න ඔහොම දෙයක් තියෙනවා. වතුරේ ඉන්නකන් ගොඩබිම ගැන අදහසක් ගන්නම බෑ. ඒ කියන්නේ මාළුත්වය කියන එකෙන් මිදෙන්නම බෑ. මාළු භාවය කියන එකෙන් මිදෙන්නම විදියක් නැහැ. වතුරේ ඉන්න තාක්.
ඔව් ඒ කියන්නේ මොනවා කිව්වද ડોක්ටර් ගලපන්නමයි යන්නේ ගල්මල් පාසි වලට නේද ડોක්ටර්? එතකොට අපි ඒකෙන්නේ කියන්නේ
එයා දන්න එකෙන්මනේ එයා හිතන්නේ.
ඔව්
ඒක පිටීමක් මිසක් ඇත්ත දැකීමක් වෙන්නේ නැහනේ.
ඔය එයාට කියලා දෙන්න වෙන්නේ ડોක්ටර් ගල්මල් පාසි වැලියේ වතුර උපයෝගී කරගෙනම තමයි ડોක්ටර්.
අන්න හරි. ඒ භාෂාවෙන්ම තමයි කියා දෙන්න. වෙන වචන නැහනේ. එයා නොදන්න එකකින් කොහොමවත් කියා දෙන්න බෑනේ.
ඔව් එතන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ ડોක්ටර්.
එයා දන්න ටිකෙන්මයි කි. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන. අපි දන්න ටිකෙන් කිව්වට අපි දන්න ඒවා ගැලපුවොත් මේ කියන එකට එන්න බෑ. අනුගත වෙන්න.
දැන් ගැලපිලාමනේ ඉන්නේ ડોක්ටර්.
ඔව්. ඒක තමයි කියන්නේ මේ අපේ අදහස් අයින් කළොත් විතරයි අනුගත වෙන්න පුළුවන්. ඒක ඒක ලේසි වැඩක් නෙමෙයි මේ කිව්වට.
ඔය ඇත්ත ડોක්ටර්. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඔව්.
එතෙන්ට එනකන් අපිට දහම ඇහෙන්නේ නැහැ. ඒකයි මේ අපේ අපේ පැත්තේ ගුණාංගයක් වැඩෙන්න තියෙනවා. ඒක තමයි අර නිහතමානී බව, කන්තිය, ඉවසීම, අපේ අදහස් නොදා ඉන්න ලොකු ඉවසීමක් ඕන. අපිට නැත්නම් ඕක. මොකක් හරි කියපු ගා අපේ අදහස් දෙකට ගලපලා
ඉවරනේ. ඕක.
එතකොට කොහමද ඇහෙන්නේ නේද? අරයා කියන්න හදනවා. කියන්න හදනකොටම අර ගල්මල් පාසි වලට ගලපනවා.
ඔව්. ඒ කියන්නේ ඔප්පු කරන්නමයි හදන්නේ ડોක්ටර්. කොහොම හරි මොනවා හරි ඒ කියන්නේ මොනවා හරි අර සූත්‍රයේදී බගිනු.
මේ කියන එක දැනගන්නමයි හදන්නේ.
ඔව්. ඒක වෙන සූත්‍රයක් හරි අරගෙන ඒක ගලපන්න යනවා නේද ડોක්ටර්?
මන් දන්නවා කියන්නමනේ අපිට ඕන. දැන් පේනවද ඒක ඒක තියනකන් දහම ඇහෙන්නේ නැහැ කියන එක. මේ කියන එක ඇහෙන්නේම නැහැ. ඒක එහෙම තමයි අපි පිළිගත්තත් නැත. තමන්ගේ අදහස් අයින් කළේ නැත්ත. දැන් මේ පැත්තේ ඉඳන් ඉන්න ළමයි ටික අර වතුර ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ වතුර ගැන දරන අදහස් ටික ඔක්කොම අයින් වුණොත් විතරයි නේද අරයා කියන එක අහන්න පටන් ගන්න. අනුගත වෙන්න පුළුවන් වෙන්නේ. කියනකොටම තමන් දරන එකට ගලපපු ගමන් ඇහෙන්නේ නැහැ. ආ මෙයා කියන්නේ උතන වතුර නැහැයි කියලා. දාගන්න. එතකොට ඒ අපිට තියෙන්නේ අපිට යන්න පුළුවන් උපරිමේ තමයි උච්ඡේදය කියන්නේ. නැති බව අද්දන්නේ. තියෙන භවයේ නැත නැත තියෙන්නේ. තොරණ හිතනවා නිවන කියන්නේ ඕවමකුත් නැති බව කියලා. ඒ කියන්නේ නැති බවත් නැති බව කියලා අපි හිතනවා.
ඔව් නැති භවයේ අන්ත දෙකට යනවා දන්නේ නැතුව ડોක්ටර් නේද?
ඔව් නැති බවත් අත්දකින්න පුළුවන් දෙයක් කරගන්න. මේ සියුම් කතාවක් කියන්නේ නැති බව නැහැයි කියන්න නම් ලේසියිනේ. ඊළඟට කියනවා නැති බවත් වැරදී කියලා. ඒ නැති බව තමයි නිවන කියලා. ආ අන්න අපිට තියෙන නිවන කියන මඤ්ඤණාව. හැබැයි අපිට ඒක මඤ්ඤණාව නෙවෙයි අපිට ඇත්ත. මෙන්න මේක තමයි Nirodha කියලා අපිට ඇත්තක් තියෙන. හරි?
ඔව්.
හැබැයි මතක තියාගන්න. මතක තියාගන්න. ඒක පුද්ගලයාට නිවන කියන එක මඤ්ඤණාව. පුද්ගලයාට පැත්තකින් තියන්නකො.
ඔව්.
ඒක කෙනක් ඉන්නේ මඤ්ඤණාවේ.
එයා
ඉන්නේ මාමඤ්ඤති සබහා. මඤ්ඤණාවෙන් මිදෙන උත්සාහය එයාගේ තියෙනවා. ඒ කියන්නේ නිවන මාමඤ්ඤති වෙන්නේ සේකභාවේ. තේරෙනවද? අද මාම කියන්නේ අඥාවෙන් මිදෙන උත්සාහය නේද?
උත්සාහය.
හැබැයි මඤ්ඤණා වීම නැවතිලාද?
ඔව්. නැහැ.
ඒ හින්දා කොයි වෙලාවත් හිතන්න එපා ඔන්න දැන් මන් නිවන හරියට දන්නවා. ඉතින් දන්න බව දැනගන්න බව මඤ්ඤණා.
ඔව් ඒක නැති බවේ ડોක්ටර් අන්ත දෙකක් තියෙනවා වගේ නේද? ඒක
නැහැ. කීයක් දැන්නත් කමන්නේ ඒ ඒ බව කියලා ලැබෙන බව
ඒක තමයි. ඒ මාමඤ්ඤ වෙන්නේ ඒ නිසානේ.
ඒ මාමඤ්ඤති වෙන්නේ මතක තියාගන්න සේක පුද්ගලයා. සතර ඥානෙ තියෙන කෙනා. අනිත් කෙනාට ඒක මඤ්ඤණාවක් මඤ්ඤණාව කියලා දන්න.
දන්න.
අපිට ගලපගන්න. ඔකෙන් අපෙන් තේරුම් ගන්න මම නිවන දැනගෙන නිවනට ගලපන්න යන එකක් නෙවෙයි මේක. නොදන්න තාක්කල් මාර්ග කෘත්‍යයට අනුගත වෙන්න පුළුවන්. මේ මාර්ග කෘත්‍යය තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ. ඊතර වෙන කෘත්‍ය. ඒ කෘත්‍ය කියන්නේ දෙයක් නෙවෙයි.
ડોક્ટર සමාවෙන්න මාර්ග කෘත්‍යයේදී ප්‍රඥාවේ භාවිතයක් නැහැ නේද ડોક્ટર?
නැහැ ඒ දෙකම එකයි. ඥානයි භාවිතය තමයි මාර්ග ප්‍රඥාව කියන්නේ සතර ඥානය ඥාන හතර දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං ඒකේ භාවිතයම තමයි මාර්ග කෘත්‍ය කියන්නේ හැබැයි ඥාන හතර කියන්නේ ඊතර වීම නෙවෙයි
ඔව් ඒක තමයි ඔව්
ඥාන හතර කියන්නේ ඊතර වීම නෙමෙයි ඥාන හතරේ භාවිතය කියන්නේ මාර්ග කෘත්‍ය ඥාන හතර නැත්තම් මාර්ග කෘත්‍ය එන්න විදිහක්ද?
ඔව් එන්න බෑනි.
අපේ එහෙමනම් මාර්ග කෘත්‍යයට එන්න නම් ඥාන හතරම. ඥාන හතරේ යන නම් හතරකම.
ඒක මාර්ග මාර්ග කෘත්‍යයේ එන්න තමයි ලොකු උනන්දුවක් තියෙන්නේ. ආවන් පස්සේ ඥාන හතර ඒක බාධාවක් නේද?
අපි ආවයින් පස්සේ ඒක කතා කළාට වැඩක් නැහැ.
ආ
එන්නේ හොලා ගන්නවා ඉතින්
ඈ. හරි ડોක්ටර්.
එන්න තියෙන විදිහ තමයි අර කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්මපක්ඛ අපි ඉතින් ඔබේ මාර්ග කෘත්‍ය කරන හැටි නිවන් දකින හැටි නිවන මෙහෙමයි ඕවා කතා කර කර ඉන්නවා එක හරියට අර ගොඩ මෙහි ඉඳන් අර ඈත තියෙන වතුර ගැන කතා කරනවා වගේ වැඩ කොට සද්ධර්මය ඇහෙන්නේ කාගෙන්ද අර කාන්තාරේ ඉඳන් එන කෙනා තේරෙනවා වෙන අයගෙන් ඇහෙන ඒවා කවදාවත් يعني මේ පැත්තේ ඉඳන් එක එක විදිහට ඔය ගැන හොයාගත්තු අය ඇති. හැබැයි අර ඊතර වෙන දර්ශනේ ඇහෙන්නේ නැහැනේ.
ඔව්.
අර ඔයා කිව්වා වගේ දැන් ඔය වතුර කිව්වට ඔතන තියෙන ගෑසස් වායු ටික. එන කෙනෙක් කියන්නේ. හැබැයි එයාගෙන් ඊතර වෙන දර්ශනේ ඇහෙන්න විදිහක් නැහැනේ.
ඔව් ඒ අර්ථයෙන් ඕක ඔතන ශුන්‍යයි කියලා ඊට පස්සේ දැනුම අයින් කළත් ඉන්නවනේ ડોක්ටර් සමාර කියනවනේ ඒක බුදුහාමුදුරන්ට සමානයි කියලා ඔය දාර්ශනිකයෝ ඉන්නේ ડોක්ටර් ඒ කියන්නේ
ඔව් මේ ලෝකේ ඉඳන් ඈතර වුණ කතාවක් කතා කරන අය ඉන්නවා කියන්නේ මෙතර ඉඳන් අර ඈතර වතුර බොරුයි කියලා කියන පිරිසයි ඉන්නවා
ඔව් කියන්නේ දැනුම සීරෝ කරලා ශුන්‍යතාවය අත්දකිනවා ඒ කියන්නේ නොලෙජ් එක වැඩන්නේ ඒක ඔව්
ඔව් මොකුත් නැති බව දකින අය ඉන්නවා. හැබැයි තාම ඉන්නේ මේ පැත්තේ.
ඔව්. ඔව්. වතුරේ අර ඒ බල්ලගේ ශුන්‍යතාවය දකින්නේ.
නැහැ. ඒක නේ ඉතර වෙන දර්ශනයටවත් ඇවිල්ලා
නැහැ.
ඔව්. ඒගොල්ලෝ උපාදානිය නැති කරනවා. හැබැයි පරිත්‍ස්නාව නැති වෙන්නේ
නැහැ. ඔව්. ඔව්. තාවකාලිකව යටපත් වෙනවා. ඒ කියන්නේ ස්නේව.
ඔව්. ඒක ඒ අනුපාදා පරිත්‍ස්. අවකාලිකව නෙමෙයි කල්ප ගානකට යටපත් වෙන්න පුළුවන් ඈ. කල්පේ කියන එක අපිට හිතා ගන්නත් දැන්. බුදු වරුම හතර දෙනෙක් පහළ වෙනවානේ.
ඒකට මොකද අනුපාදා පරිපස්සද? මොකද පරිකස්ස?
පරිතස්සනා. අනුපාදා කියන්නේ උපාදාන නැහැ. උපාදාන ටික නැති කරලා මුකුත්ම අල්ලගන්නේ නැහැ. හැබැයි පරිතස්සනාව තියෙනවා. පරිතස්සනා කියන්නේ ආපහු ජාති ජරා ව්‍යාධි මරණ.
නෑ.
ඒක දුරු වෙලා නැහැ. ඇයි ඉතින් මේ ශුන්‍යතාවය අත්දකින්න මම ඉන්නවනේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියයි ඉතින් දෙයක් නැත්තම් මමත් නැහැ කියලා. මම ඉන්නවා වැටහෙන්නේ නැහැ ඇත්තටම.
ආ ඒක නිකට පෙන්නන්න පුළුවන් නේ මම හැදිලා තියෙන්නේ දැනුමින් කියලා ආයෙ පෙන්නනවා ડોක්ටර් සිටිවි වලින් හැදිලා කියලා. මම කියන්නේ සිටිවි වලින් හැදිලා තියෙන්නේ දැනුමින්.
ඔව්. ඔව්. එතකොට ඒක කියන මම කවුද කියන එක ඒගොල්ලන්ට අහුවෙන්නේම නැහැ.
ඒ ඉපදීම අහුවෙන්නේ නැහැ නේ ડોක්ටර්.
ඒ කියන්නේ මේ මේක ස්ක්‍රීන් එක බව දකින්නේ කවුද කියන එක ඒගොල්ලන්ට අහුවෙන්නේ.
ස්ක්‍රීන්
එක අල්ලගන්න. ස්ක්‍රීන් එකේ වැටෙන දේවල් නැහැ කියලා අල්ලගන්නවා. ඔය කතාව දැනගත්තේ කවුද?
අහුගෙන.
එතන කල්යාණ මිත්‍රයෙකුට අනුගත වුනේ නැත්නම්, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් දැක්කේ නැත්නම්, සත්පුරුසන් දස්සාවි, සත්පුරුස ධම්මේ කෝවිදු. දක්ෂ වෙනවා. පුරුෂය දකින්න ඕන. පුරුෂ ධර්මය ඇහෙන්න ඕන. සත්පුරුෂ ධර්මේ දක්ෂ වෙන්න ඕන. සත්පුරුෂ ධර්මේ හික්මෙන්න ඕන. ඔවා නිකං වචන නෙමෙයි ඔය. සත්පුරුෂයා මුණ ගැහෙන්නත් ඕන. සත්පුරුෂ ධර්මය ඇහෙන්නත් ඕන. ඔය දෙකම වුණත් මාර්ගයට වැටෙන්නේ නැහැ. ඊළඟට ඒ ධර්මේ දක්ෂ වෙන්න ඕන. මේ මොකද්ද කියන්නේ කියලා හොයන්න දක්ෂ වෙන්න ඕන.
එහෙම
නැුණොත් ඒත් වැඩක් නැහැ. අර කරුණු දෙකම ඒ. ඔය කරුණු තුනම යෙදුනත් වැඩක් නැහැ. ඒක හික්මෙන්න බැහැ.
ඔව් බාහිරට කිව්වේ.
නෑ මේ දහම ඇහෙන මට්ටම විතරයි මේ කියන්නේ.
ඒ කියන්නේ
අන්ද පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ડોක්ටර්.
පෙරවන් සරණයි සර්. සේදාමට කිව්වා මේ ඉරියව් වලදී මම ඇති වෙන හැටි බලන්න කියලා. මම එතකොට බැලුවා හිතගෙන ඉන්න ඉරියව්ව බැලුවා. හිතගෙන ඉන්නකොට ශරීරයේ ඉහළින්දන් පහළටම හිත තිබ්බ තියෙනකොට කපු අත් දෙක පල්ලෙහාට වැටිලා තියෙනවා. අත් දෙක පහ එතකොට තල බර ගති දැනෙනවා. ඒ දැනෙනකොට මම ඉන්න බව තේරෙනවා. ඊට පස්සේ කකුල් පොළොවේ වැදිලා තියෙන තැන දැනීම තියෙනවා. මම ඉන්න බව තේරෙනවා. ඊපස්සේ වේදනාවක් ඇති වෙනවා. එතකොටත් මම ඇති වෙනවා. ඊට පස්සේ ඇවිදින හිත පහළ වුණා. එතකොට ඇවිදිනකොට කකුල් මාරියෙන් මාරියට එහාට මෙහාට යනවා. එතනත් දැනීම ඇති වෙනවා. මම ඇති වෙනවා. ඊට පස්සේ කකුල් පොළවේ වැදෙනවා. වැදෙනකොට තද ගති සීතල ගති දැනෙනවා. එතකොටත් මම ඇති වෙනවා. එතකොට ශරීරයේ හැම මෙහා යනකොට සැලවීම ඇති වෙනවා. සැලවීම වෙනවා තැන් තැන් වල. එතකොටත් මම ඇති වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න බැලුවා. වාඩි වෙන්න හැටි ඉස්සෙල්ලා හිතින් වාඩි වෙනකොට හිතෙන් බලගෙන වාඩි වෙනවා. එතකොට කකුල් නැමෙනවා. නැමෙන තැන් වල දැනීම ඇති වෙනවා. මම ඇති වෙනවා. කකුල වෙන්නේ ශරීරයේ පුටුවට හැපෙන තැන දැනීම ඇති වෙනවා. හේතු වෙන තැන දැනීම ඇති වෙනවා. අත් දෙක තියෙන තැන දැනීම ඇති වෙනවා. ඒ දැනීම ඇති වෙන හැම තැනකම මම ඇති වෙනවා කියලා. එතකොට මම ඇති වෙනවා ඒ කියන්නේ. ඊට පස්සේ නිදා ගන්න කොටත් කය ඇලුනහම දැනීම ඉස්සෙල්ලට වඩා මුළු ශරීරය පුරාම දැනීම ඇති වෙනවා. හැරෙනකොට එහෙම දැනීම ඇති වෙනවා. ඊට අමතරව හිස ඉහළ ඉස්සරහට පස්සට හරවනකොට අත් ඔසවනකොට පහත් කරනකොට දැනීම ඇති වෙන ඒතම් වලත් මම ඇති වෙනවා. ඒර නානකොට ඇඟ දිගේ වතුර ගලාගෙන යන වෙලාවේ මම ඇති වෙනවා. එතකොට බඩගින්නක් දැනුණාම මේ එතකොටත් බඩගින්න දැනෙනවා. මම ඇති වෙනවා. කනකොට රස දැනෙනකොට, අනනකොට, හපනකොට ඒ තැන්වලත් දැනීම ඇති වෙනකොට මම ඇති වෙනවා කියලා මම ඇති වෙන තැන් පැළුවා. ඒක වරදක් තියෙනවා නම් කියන්නේ.
හොඳයි, ඒක හොඳ දැක්මක්. ඉතින් අය හැම සිද්ධියෙදිම ඔබතුමිය කියනවා මම ඇති වෙනවා, මම ඇති වෙනවා නේද?
මම ඇති වෙනවා සර්.
කොහොමද ඒක දන්නේ මම ඇති වෙනවා කියලා කියන්නේ? ඇයි මොකක් හින්දාද?
මම ඇති වෙනවා කියන්නේ අර එතකොට ඒ දැන් දැනෙනකොට මම
ඉන්න
බහ තේරෙනවා, ඉන්න තැනක් තේරෙන්නේ, මම ඉන්නවා කියලා
තේරෙනවා. ඒක හොඳයි, ඒක හොඳ දැක්ම. හරි, ඔය හැම සිද්ධියම මම ඉන්නවා නේද? දැන් අපිට අහුවෙන්නේ නැහැ කොහොමද මම ඉන්නේ කියලා. ඒ උනාට ඉන්නවනේ,
ඉන්නවා. එහෙමයි සර්.
ඒ දැනීම එක්ක මම ඉන්නවා නේද? ඒ දැනගන්න බව එක්ක මම ඉන්නවා. හැබැයි ඔක ඔය සිහිය තිබ්බහම තමයි ඔය දැක්මට ඉන්නේ. ඔන්න විදිහට බලා හිටියත් හොඳටම සිහිය තියෙනවා. දැන් මේ වෙලාවේ වෙන දෙයක් නේද?
එහෙමයි සර්.
එක දැන් නුවණට පේනවා ඉතින් එතන මම ඉන්නවා නේද? ඒ සිද්ධිය මම යෙදිලා. අපි දන්නේ නැහැ ඒ සිද්ධියම මමද, සිද්ධියෙන් තොරව මම ඉන්නවද කොහොම හරි. හැබැයි මම ඉන්න ගතියක්
තියෙනවා.
දැන් ඕක පේන්නේ, දැන් ඕක ගැන හිතලා මේ අනිත් අහගෙන ඉන්න එක නම් නෙවෙයි ඈ. එක කරද මොකද දැන් අපි ඇවිදින එක, දැන් ඇවිදිනවා නෙවෙයි, ඇවිදින එක ගැන කල්පනා කරලා ඒකෙදි මෙහෙම වෙනවා කියලා නේ දැන් හිතන්නේ. නැත්තම් නාන එක ගැන නාන වෙලාවක් කල්පනා කරලා ඒකෙදි මෙහෙම දැනුණා කියලා ওই දෙකම අපි හිතෙන් පවා ගන්න ඒවනේ. එතකොට ඒක ඒක මාර්ගකෘත්‍ය වෙන්නේ නැහැ. දැන් මම කියන්න හදන්නේ දැන් මේක අහගෙන ඉන්න අයට හිතනවා මට නම් තේරෙනවා ඒක මාර්ගකෘත්‍ය වෙන්නේ නැහැ. ඔය හිතෙන්ම දෙයක් මවාගෙන ඒක ගැන හිතන එකයි මේ කරන්නේ. හැබැයි මේ කතා කිරීම උදව් වෙන්න පුළුවන් Taman ඒකේ යෙදෙනකොට ඇත්ත දකින්න, නැත්නම් මාර්ගකෘත්‍ය සිදු වෙන. හරි. ඔව්. එතකොට දැන් ඔබතුමිය ඒ බලපු එක ගොඩාක් හොඳයි. දැන් ඒ හැම එකෙම මම ඉන්නවා කියලා ඔබ බැලුවේ නැත්නම් දන්නේ නැහනේ. දන්නේ නැහැ කියන්නේ දැන් අනිත් අය නම් බලන්නේ නැතුව දැන් හිතාගෙන ඉවරයි ඔය හැම එකෙම මම ඉන්නවා. ඒ සිතා ගැනීම දැක්ම නෙවි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසි. මේ මාව දකින එක, සක්කාය දකින එක ඊට වඩා අමාරුයි. කාය සක්කාය විදිහට දකින්න එක අස්සලෝමෙන් අස්සලෝමිට විදිනවට වඩා අමාරුයි. ඒ ස්ප්‍රාසු වැඩක් නෙවෙයි. අපි තාම දන්නේ නැහැ කොහොම මේ මම එනවද කියලා. හැබැයි ඔය හැමදේම මම ඉන්නවා කියන ගතිය තියෙනවනේ දැන් නේද? ඕක හරි වැදගත්. ඔය ඔය දැක්මෙන්දීම දැන් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේ මම ඉන්නේ නේද? මම ඉන්නවා කියලා දන්නේ කොහොමද? දැන් මම ඉන්නවා කියලා දන්නේ නැත්නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒගොල්ලන්ට කිසිම එතනින් එහාට හොයන්නත් මේ දැන් ඔබට නිය සිහිය කොහොමද දන්නා මම හරි නිකන් දැනුවත් වීමක් විතරයි තියෙන්නේ. ඒ වුණාට එතනත් මම ඉන්නවා නේද? ඒක හොඳ දැක්මක්. අව ඒක කරන්න. ඒ අතරේ ඔන්න දැන් මේ ඔහම කෙනාට තමයි මේ දහම ඇහෙන්නේ. අනේ ඒක මතක තියාගන්න. ඒ දෙන කෙනාට මේ දහම කතා කරනකොට ඔන්න ඇහෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව අපි ඔය කල්පනා කර කර තර්ක කර කර හිටියට මේක ඇහෙන්නේ නැහැ. හරි. අපේ සිහිය පිහිටීම වැදගත්. දැන් ඔය ආපු තැනත් හොඳයි. දැන් ගොඩක් අය දකින්නේ ඕක දැකලා කියනවා ඒකකවත් මම නෑ කිය. අය බොරුවක් තමන්ව රවට්ට ගැනීම. ඊට වඩා ඔබතුමියගේ හරිම හොඳයි. ඒ තමයි කියන්නේ. ඔන්න අවංක වෙනවා කියන්නේ ඔන්න. අවංක කෙනා සත්‍ය හොයන කෙනාට තමයි දහම ඇහෙන්නේ, දහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි අවංකව පිළිගන්නවා මං. ඔය මොන කතන්දර මොන තර්ක ගෙනාවත් ඉතින් මේ වාඩිලා ඉන්නකොට මම ඉන්නවා. ඇවිදිනකොට මම ඉන්නවනේ නේද? අතක් උස්සනකොට මම ඉන්නවනේ. නානකොට මම ඉන්නවා. නේද? මොන විදිහේ දහම් තර්ක ගෙනාවත් අන්න ඔය ප්‍රායෝගිකත්වය දැක්ම එක්ක මම යෙදෙන බව දකිනවා කියන්නේම හරිම හොඳයි. ඒ දහම ඇහෙන සුදුසු මනසකට ඇවිල්ලා මේ මන් දන්න එකෙන් මේක හරියන්නේ නැහැ. මේක පිටින් ඇහෙන්නම ඕන, බුදු කෙනෙක්ගෙන් ඇහෙන්නම ඕන. නේද? අපි අසරණයි කියන එක තේරෙනවා නේද? දැන් ඔන්න මේ දහම් අහන්න අපේ අනෝමද ස්වාමීන් වහන්සේගේ ඔය සාකච්ඡා එහෙම හොඳට අහන්න.
මොකද
ඔය මනස ආවහම තමයි දැන් අපේ අදහස් වලට කොහොම ගැලපුවත් මේක ගන්න බෑ. ඒකින්ද මේ ඇහෙන එකට අනුගත වීම විතරයි කරන්න. දැන් ඒ ශක්තිය එනවා ඔන්න ඔය විදිහට ඔය පුරුදු කිරීම තුළ. බොහොම හොඳයි. දැන් තියෙන්නේ ඕක කරන එක දිගටම කරන්න, එක්ක තව තව මේ දහම් සාකච්ඡා එහෙම අහන්න. එතකොට මෙන්න මේ දැනෙන බව කියන්නේ හරියට අර දැන් අපි අර මිරිඟුවේ වතුර බව කියලා කතා කළේ. අර මේ ගොඩ ඉන්න අයට ඈත තියෙන්නේම වතුරනේ. කොට දැන් අර කාන්තාරෙන් එන කෙනාට එහෙම කතාවක් කියෙදෙන්නේ නැහැ නේද? දැන් එහෙම කතාවක් ඔව් කියෙදුනේ නැහැ. ඒ වගේ ඒ දර්ශනය මොකද්ද කියලා ටික ටික වැටහෙන්න ගනි. බුදු කෙනෙක් වෙන්නන දහම නැත්නම් ඉතර වෙන දහම මොකද්ද? දැන් ඔන්න ඔය දහම ඇහෙනකොට වෙනවා මාර්ග කෘත්‍ය කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ අදහස් දාන්නම බැරි වෙනවනේ. දැන් බොහොම හොඳයි. දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මේ පැහැදිලිව. ඔච්චර බලන් හිටියත් හැම සිද්ධියෙම මම ඉන්නවා. එතකොට දැන් ඔතනින් නිගමනවලට යන්න එපා අනිත් අය වගේ ওই සිද්ධි නැති වුණා නම් මම නැහැනේ කියලා. ඒ සිද්ධි නැති කරගන්න නම් හරි ලේසිනේ. හොඳට නිදාගත්තා නම් හරිනේ නේද? ඒක නිවන වෙන්නේ
නැහැනේ.
ඒ හින්දා ඔය අවධානි තියෙන තැනත් එකමයි දහම දැකීම වෙන්නේ, මාර්ග කෘත්‍ය වෙන්නේ, ඊතර වෙන කෘත්‍ය වෙන්නේ. හින්දා හොඳට තව තව ඒ සිහිය පිහිටන එක දිගටම කර. ඒ අතරේ සිද්ධ වෙන ටික ඔබතුමිය කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒකයි මේ කියන්නේ. ඒක වෙන්නේ දහම ඇහිලා අවබෝධ වීම තුල වෙන්න ඕන එක
වෙන්නේ. මේ වගේ මේ වෙන වෙන දැන් කරන කියන දේවල් සිද්ධ වෙද්දී මම ඇති වෙන හැටි බල බල මම ඇති වෙන හැටි බලන්න කියන්නේ.
ඒක දිගටම කරන්න ඒ අතර මං කියන්නේ මේ දහම් සාකච්ඡා පුළුවන් තරම් අහන්න.
හරි. හරි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බැටළු තියනද කාට හරි? අපට අවසන් කරන්න පුළුවන්. එතකොට දැන් අර තව කෙනෙකුට දෙන උපදේශෙන් Tamanට ගන්න බෑ. ඒ ඒක කළොත් Tamanට ඒ උපදේශ හරියනවා. එතෙන්ට එනකන් කළොත් ඒ මත්තමටයි උපදේශ කොහොමත් ඉතින් දහම අහන්න නුවණින් විමසන්න කියන එක දිගටම කරන්න. ඒක තමයි අපිට උදව් වෙන්නේ. ඒ ඥාන පහළ වෙනකොට සිද්ධ වෙන්න ඕන දේ වෙනවා. අපි ඥාන පහළ වෙන්න අවශ්‍ය දේ තමයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒ ගැන හොඳට යෝනිසෝ මනසිකාරය. මොකද්ද මේ කිව්වේ කියලා අපේ අදහස් දාන්න. ඒක විමසනවා. ඒ විමසීම තුළ අපි සිහියත් පිහිටනකොට සිහිය වැඩෙනකොට අර මාර්ගප්‍රත්‍ය සිද්ධ වෙනවා. මේ දහමේ පෙන්වන්නේ මාර්ගප්‍රත්‍යක්. ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන එක මොකද්ද කියලා වෙනම කියන්න විදිහක් සිද්ධ වෙයි. සිද්ධ වෙයි කියන්නේ ඒක නොවන පැත්තෙන් නෙමෙයි, ඒකට අවශ්‍ය කාරණා සම්පූර්ණ වෙනකොට ඒක වෙනවා.
එරුවන් සර් නයි ඩොක්ටර් රවි, පෞෂ්පී ගාසක අර කම්ම සූත්‍රය ගැන බුදුමාත් හොඳට පැහැදිලි කරලා දුන්නා. දැන් ඒකේ අර පුරාණ කම්මන් කියන එකට අභිසංකතං අභිසංචේතිතං වේදනීයං දත්තබ්බං කියලා ඉදං උච්චති භික්කවේ පුරාණ කම්මක්. එතකොට අර ඊට පස්සේ අර අලුත් කර්මය නව කම්මන් කියන එක ගැනත් පොඩ්ඩක් ಈ ಕಮ್ಮ ನಿರೋಧೇ ಗೆನಕ್ ಪೊಡಕ್ ಪಾದಿಲ್ ಕಲ್ಲ ದೆಲ್ಲ ಪುಲುವನ್ ನಂ ತೆರುವನ್ ಸರ್ಣ
ಓ ಓಕೆದಿ ಮಟ ಆ ನಂ ಹಿತನೆ ಮಂ ಕಿಯನ್ನೆತ್ತೆ ಪಲವೆನಿ ದೇ ಮೊಕಕ್ ಗೆನದ ಮೇ ವಿಸ್ತರ ಕರ ನಂ ಬುದ್ಧ ಹಾಮ್ದುರೋ ಕೇನ ಕರ್ಮ ಗೆನೈ ವಿಸ್ತರ ಕರನ್ ಹಾ ಪುರಾಣ ಕಮ್ಮನ ಕರ್ಮ ಕೇಲಾ ವೆನ್ನ ಪುಲುವನ್ ದನ್ ಮೊನವ ಗೆನದ ವಿಸ್ತರ ಕರನ್ ಹದನ್ ಕರ್ಮ කර්ම කර්ම කියන්නේ මොකද?
චේතන.
ඒක නිස්සලට කියන්නේ. අபிසංකතං අபிසංචේතයි. නේද?
එහෙම.
චේතනාවමයි කර්ම. චේතනාවමයි කර්මය.
එහෙම.
ඒ කර්මය කියන එක හොඳට විමසන්න. චේතනාව. ඒක ඒකේ තව විග්‍රහයක් විස්තර කිරීමක් කරන්න තමයි ඉතුරු වචන ටික උදව් කරගන්න. නවද පුරාණද කියන එක. හරි?
එහෙමයි.
කර්මය කියන්නේ චේතනාවක් කියන එක අමතක කරන්න එපා.
එහෙමයි.
ඔකත් ඒකයි නැතන දෙන්න හදන අදහස්. කර්මය කියන්නේ මොකක්ද? චේතනාව. මොකද ඔතනින් දකිනකොට අනිත් ඒවා දැන් ලෝකේ ඉන්න කෙනෙකුට ලෝකෙට අයිති දේවල් අරගෙන ඒක තව ටිකක් විග්‍රහ කරන්න පුළුවන්. දැන් නිකන් කර්මය කියන්නේ චේතනාව නම් ඕක අර වතුරේ බල්ලා වගේ නේද? චේතනාවක් විතරයි. හරි.
එහෙනම්
හැබැයි දැන් කෙනෙකුට අහන්න පුළුවන් ඇයි ඒ චේතනාවට බල්ලෙක්ම හැදුනේ? ඇයි මනුස්සෙක් හැදුන්නේ? ඇයි වඳුරෙක් හැදුන්නේ? කොහොම ප්‍රශ්න එනව නේද?
එහෙමයි.
එනකොට ඇයි බල්ලෙක්ම හැදෙන්නේ? ඒක චේතනාව. නේද?
එහෙමයි.
වෙන ඕන එකක් හැදෙන්න පුළුවන්. මේ ගහක් ගලක් වුණත් හැදෙන්න පුළුවන්. එපණ නැති දෙයක් වුණා. ඇයි බල්ලෙක්ම හැදෙන්නේ? දැන් හැබැයි ඔය විස්තර ටික ඒ දැන් අමතක කරන්න එපා. මේ දැන් චේතනාව ගැනයි කියන්නේ. හරි. එතකොට ඒකට බල්ලෙක්ම කියලා කිව්වේ ඇයි කියලා අහනකොට ඒකට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඒව අල්ලගත්තොත් අර රසකස් කළා කියන එක අමතක වෙනවා. හරි.
එහෙමයි.
දැන් ඒ බල්ලට චේතනාවක් නේ මොකක් හරි යන්න වතුරේ තියෙන. දැන් ඇයි ඒකට බල්ලෙක්ම කියලා කිව්වේ?
පෙර අත්දැකීම.
ඒකට කියන්න ඉන්නේ පුරාණ කර්මයක් කියලා නේද?
ඔව් පෙර අත්දැකීම.
ඒකට මිනිස්සෙක් කියලා කිව්වේ නෑ.
එහෙමයි.
මලක් කියලා කිව්වේ නෑ, ගහක් කියලා කිව්වේ නෑ.
එහෙමයි.
එතකොට ඒ දැනගන්න බව අපිට ලෝකෙට කියන්න ගියොත් කියන්න වෙන්නේ පුරාණ එකක් කියලා නේද?
එහෙමයි.
හැබැයි අර චේතනාව මතක කරන්න එපා. එතකොට පුරාණ එක කාලෙට දාන්න යන්නේ නැහැ.
එහෙමයි.
මේ මොහොතේ සිද්ධියක් චේතනාව.
එහෙමයි.
අපි ඒකේ වැඩි විග්‍රහ කරන්න ගියාම ලෝකෙටයි කිව්ව වචන අරන් ඉතින් කියන්න වෙනවා.
එහෙමයි.
ඒකට කියන්න වෙන්නේ පුරාණ එකක් කියලා නේද?
එමයි කියන්නේ.
දැන් ඒ බල්ලා එක්ක තරහක් එනවා කියන්නේ.
එමයි.
දැන් ඒක පුරාණ එකක්ද අලුත් එකක්ද කියන්න වෙන්නේ.
ඒක අලුත් එකක් නේ.
අලුත් එකක් නේ. ඒක නව කර්මයක් කියලා කියන්න වෙනවනේ.
එමයි.
ඒක ගැනේ නෑ හැංගීම් ටික ඔක්කොම අලුතෙන් සකස් වීම කියලා කියන්න වෙනවනේ.
එහෙමයි.
හැබැයි ආයේ මතක තියාගන්න අර චේතනාවෙමයි මේ දැන් ඉන්නේ.
මේ චේතනාව. ඔව්. ඔය චේතනාව
නේද? ඔව්. ඒක වර්ග කරන්න පුළුවන් එක එක විදිහට. ඒ වර්ග කිරීම අල්ලගන්න එපා. එහෙම වුණත් ආයේ ලෝකේ යනවා. මේ මූලික කරුණ අභිසංකතයි අභිසංචේතයිතයි කියන එක තමයි මූලික කරුණ.
එහෙමයි.
ඒකේ ඉඳන් තමයි අනිත් එක ගන්න ඕන.
ඒක තමයි ඒකට පය ගහලා තමයි අනිත් ඒවට යන්නේ නේද?
අන්න දැන් හීනයක් බලන ගමන් දැන් හීනේ ඇතුලේ තියෙන ඒවා ගැන විස්තරයක් කරන්න හදයි.
එහෙමයි.
තේරුණාද?
එහෙමයි.
එතකොට ඒ වචන වලින් මේ දහම අල්ලන්න යන්න එපා. ඒක මේ තව ලෝකයට කරන කතාවක්. කෘත්‍ය ඊතර වෙන කෘත්‍ය කියන්නේ අනේ කර්මය චේතනාව බව දකින තැනම ඊතර වෙන කෘත්‍ය. අනිත් ඒවා කොහම හරි නිකන් ලෝකයට කරන කතානේ නේද?
එහෙමයි. පැහැදිලි.
එමත් තමින් තව ටිකක් බලන්නකෝ.
හොඳයි තිරලසනි.
මම දැක්කා නමදස් ස්වාමීන් වහන්සේ යෝගෙන දේශනා කීපයක් ළඟදී කරලා තිබුණා. ඒවා හොඳට අහන්න.
හොඳයි.
ධර්ම පුරාණක මම හිතන්නේ ඒවයි හොඳට මේ අදහස මතු කරනවා ඇති. මොකද ඒ මම දේශනාය මතු කරන්නේ ඉතර වෙන මාර්ග කෘත්‍ය. හොඳයි. තිරුවන් සර්.
හොඳයි. තිරුවන් සර් නයි. තිරුවන් සර් නයි.
ඔව්. එහෙනම් හොඳයි. අදත් හොඳ සාකච්ඡාවක් කෙරුණා. මම හිතන්නේ දහම ඔයන දකින මම ආයේ මේ වචන යොදනවා අවංක වෙන සත්‍ය හොය. වංක වෙන්න ඕන සත්‍ය හොයන්න. අපිව රවට්ට ගැනීම වෙන්නේ නැත්තම්. ඒකට වංක වෙන්නත් ඕන සත්‍ය හොයන ගතිය වෙන්නත් ඕන. මේ දෙක තියෙන කෙනාට දහම හොඳින් අහන්න පුළුවන්. තං සුණාත සාදුකම් මනසිකරෝ. ඒකට එයාට තමයි ඒකේ අර්ථය උපපරික්ෂේය වෙන්න පුළුවන්. මොකද්ද මේ අර්ථය? මේ බුදු කෙනෙක් වෙන්නන අර්ථය. ඒ උපපරික්ෂණය කරන්න පුළුවන්. උපපරීක්ෂණේ තමයි මාර්ග කෘත්‍ය වෙන්නේ. අරියටම ඇහුණ දෙයට එක අපි විමසනවා. ඒකට ඒකත් එක්ක තමයි යන්නේ. ඒකට අපේ අදහස් වලට ගැලපීමක් නෙවෙයි. අර ඇහෙන එකත් එක්ක යෑම. ඉතින් එතෙන්ට එන්න හැම දිනකටම පුළුවන් වෙන උදව් වෙන්න සාකච්ඡා මාලාවක් උපනිෂ්ක්‍රය වෙන්න කියලා හිතමු. ඒක මේවට සහසම්බන්ධ වෙන පින් බලාපොරොත්තු වෙන්න යම් කිසි දෙවි දෙවතාවන් වහන්සේ නමක් ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙන්න සතුටටපත් වෙන්න දිවිසුරු වැඩි දියුණු කරගන්න තව තවත් මේ දහමෙන් ප්‍රයෝජනෙ ලබා ගන්නම හේතු වාසනා වේ. ඒ සතුටටපත් වෙන දෙවි දෙවතාවන් වහන්සේලා විශේෂයෙන් මේ දහම පෙන්වන කල්යාණ මිත්‍රයන් වහන්සේලාව ආරක්ෂා කරන්න නිදුක් නිරෝගී භාවයේ යම් කිසි කරදරයක් වෙනවනම් ඒ සමගින් ආරක්ෂා කරන්න. ඒ වගේම අපවත් පවුල්වල සැමවත් ඔබ සියලු දෙනාම මෙලෝ වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයන් ලෙද දුකක් සොර සතුරු උපද්‍රවය ස්වභාවික උපද්‍රවය ආදී මේ කිනෝකේ කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවනම් ඒ සමගින් අප සොයම ආරක්ෂා කරන්න අපිට තව තවත් මේ දහම අහන්න විමසන්න හැසිරෙන්න පරිසරයම සකස් කරලා දෙන්න කියලා දෙවියන්ටත් පින් අනුමෝදනා කරමු. පෙරුවන් සරණයි හැමදෙනාටම.
තෙරුවන් සරණයි අප්‍රමාණ පින් ડોක්ටර් අපි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි